අවකාශයේ පාසල
මේ අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර
අයිබෝවන් දරුවනේ ඔබ දහශ්‍රේණියේ විද්‍යාව විෂයට අදාළ ඒකකයක මුල් කොටස් දෙක ජීවලෝකේ නැත්නම් ජෛවලෝකයේ පිළිබඳ මුල් කොටස් දෙක අධ්‍යයනය කරන්නට ඇති කියලා විශ්වාස කරනවා. අපි ඒ ඒකකයේ ඉතිරි තුන්වෙනි කොටසට එහෙම නැත්නම් මීට පෙර කොටස් දෙකක් ඔබව ලබා ගත්තා. අපි තුන්වෙනි කොටසට යොමු වෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි මතක් කිරීමක් කළොත් අවසානට කතා කරපු දේ නව එහෙම නැත්නම් නූතනේ පිළිගන්නා ජීවි වර්ගීකරණේ අධිරාජධානි තුනකට වර්ග කළා. ආකියා, බැක්ටීරියා, යුකැරියා යනුවෙන් මේ යුකැරියා අධිරාජධානිය නැවත රාජධානි වලට බෙදුවා. එතනින් ඔබට මතක ඇති අපි කතා කළා ඉන් දෙකක් පිළිබඳව. අපි දැන් මේ තුන්වෙනි රාජධානිය විදියට ප්ලාන්ටේ කියන රාජධානි පිළිබඳවයි කතා කරන්න යන්නේ. එතන ප්ලාන්ටේ කියන රාජධානියට පුතේ අයිති වෙන්නේ කවුද? සරලව මතක තියාගමු, බහුසෛලික, ඒ කියන්නේ සෛල ගොඩක් තියෙන ශාක ඇතුළත් වන රාජධානිය අපි හඳුන්වනවා ප්ලාන්ටේ රාජධානිය කියලා. දලවසයෙන් කියනවා පුතේ ශාක විශේෂ 287,000ක් පමණ තියෙනවා කියලා සලකනවා. මේ රාජධානියේ සියලුම ජීවීන්, ඒ කියන්නේ ශාකවල පුතේ සෛලවල වටා සෛල බිත්තියක් තියෙනවා. මේ සෛල බිත්තිය හැදෙන්නේ සෙලියුලෝස් කියන ද්‍රව්‍ය වලින්. ඒ වගේම මේ ශාක කියන ජීව කාණ්ඩය, ප්ලාන්ටේ කියන්නේ ශාකනේ, අපිට බැලුවොත් ඉතා පැහැදිලි ලක්ෂණයක් විදියට වර්ණය මොකද්ද? කොළපාටක් තමයි පෙන්වන්නේ නේ. එහෙනම් මේ කොළපාටට හේතුව මේ ශාක තුල, විශේෂයෙන්ම ශාකේ විශේෂයෙන් පත්‍ර කියන අවයව තුල අඩංගු, එහෙම නැත්නම් පත්‍රේ නිර්මාණලා තියෙන ඇතැම් සෛලවල තියෙනවා පුතේ ඇතුලේ හරිතප්‍රද නැත්නම් ක්ලෝරොෆිල් කියන වර්ණකය ඇතුළත් වෙලා. අපි දන්නවා මේ ප්‍රභා සංශ්ලේෂණය කියන ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේදී ආලෝක ශක්ති උරා ගැනීමේ කටයුත්ත තමයි මේ හරිතප්‍රද නැත්නම් ක්ලෝරොෆිල් වලින් සිද්ධ වෙන්නේ. එහෙනම් අපිට පැහැදිලි මේ ප්ලාන්ටි රාජධානියේ ඉන්න සියලුම ජීවීන්, ඒ කියන්නේ ශාක ස්වයංපෝෂී කොට්ටාසයන්. මේ ප්ලාන්ටි රාජධානියේ ඉන්න ශාක පුතේ ලිංගික ප්‍රජනනය වගේම අලිංග ප්‍රජනන ක්‍රමත් අනුගමනය කරනවා තමන්ගේ වර්ගයා ප්‍රචාරණේ නැත්තම් වර්ගයා බෝ කරගන්න, ඒ කියන්නේ ප්‍රජනනයේ සඳහා. අපි බලමු මේ ප්ලාන්ටේ රාජධානිය නැවතත් පුතේ බෙදන්න පුළුවන්. එමෙ නැත්තම් ඒ වැගති ලක්ෂණ අනුව අපේ අධ්‍යයනයේ පහසුවට තවදුරටත් කුඩා කාණ්ඩ වලට බෙදන්න පුළුවන්. අපි මුලින්ම ගමු මේ ශාකවල පුතේ මල් හට ගන්නවද එම නැත්නම් මල් හට නොගන්නවද කියන කාරණා මත නැවත බෙදන්න පුළුවන්. එතකොට මල් හට ගන්නා ශාකවලට කියනවා සපුෂ්ප, ඒ කියන්නේ මල් සහිත කියන අදහසනේ සපුෂ්ප ශාක. ඊළඟට මල් හට නොගන්නා ඒවට කියනෝ අපුෂ්ප ශාක. එහෙනම් නැවතත් මතක් කරන පුතේ ශාක බෙදන්න පුළුවන් මල් හට ගැනීම මත. කොහොමද? මල් හට ගන්නව නම් සපුෂ්ප ශාක, මල් හට නොගන්නව නම් අපුෂ්ප ශාක. අපි නැවතත් බෙදමු පුතේ මේ අපුෂ්ප ශාක බෙදන්න මූලික ලක්ෂණයක් අපට හම්බ වෙනවා. මේ අපුෂ්ප ශාක අතරින් ඇතැම් ශාකවල බීජ දරනවා. එහෙම නැත්නම් මල් හට ගත්තේ නැති වුණාට ඒවයේ බීජ ඇති වෙනවා. ඒ වගේම අනිත් අපුෂ්ප ශාක කාණ්ඩේ ගත්තාම පුතේ ඒවයේ මල් හට ගන්නෑ වගේම බීජ ඇති වෙන්නේ නැහැ. ඒ අනුව අපි අපුෂ්ප ශාක බෙදෙන ඊළඟ කාණ්ඩ දෙක තමයි පුතේ බීජ හට නොගන්නා ශාක සහ බීජ හට ගන්නා ශාක කියලා. අපි එතනින් එනම් චුට්ටක් විස්තර සහිතව කතා කරමු බීජ හට නොගන්නා අපුෂ්ප ශාක පිළිබඳව. නැවතත් මතක් කරන පුතේ අපුෂ්ප ශාක බෙදුවා අපි බීජ හට ගන්නා ශාක සහ බීජ හට නොගන්නා අපුෂ්ප ශාක. එහෙනම් බීජ හට නොගන්නා අපුෂ්ප ශාක පිළිබඳව බලමු. එහෙනම් ඉතා පැහැදිලි ඒවායේ පුෂ්ප හට ගන්නේ නැහැ. ඒ වගේම එනම් බීජ හට ගන්නෙත් නැහැ. අපි තවදුරටත් මේ ජීවි ලෝකයේ පිළිබඳව ඉස්සරහට ඉගෙන ගන්නව නම් ඔබ ඉහළ පන්තිවලදී, උසස් පෙළදී, එහෙම නැත්නම් විශ්වවිද්‍යාල මට්ටමේදී මේ බීජ හට නොගන්නා පුෂ්ප ශාක පුතේ තවදුරටත් කාණ්ඩවට බෙදෙනවා ඒ වායේ ගති ලක්ෂණවලට අනුව. එහෙම බැලුවම මේ සමස්ත බීජ හට නොගන්නා පුෂ්ප ශාක සියල්ලම සලකා බලද්දී පුතේ මේ ශාක අපිට දකින්න පුළුවන් ඉතාම කුඩා ශාකවල ඉඳලා තරමක් විශාල ශාක දක්වා ව්‍යාප්තියක් එහෙම නැත්නම් විවිධත්වයක් දකින්න පුළුවන්. මේ ශාක අතර දරුවනේ ඇතැම් ශාක තියෙනවා ඒ ශාකේ මුල කඳ පත්‍ර කියලා අපිට පැහැදිලිව දකින්න නෑ. එකම මූලික ස්වරූපයක් විතරයි තියෙන්නේ. ඒ නිසා අපි ඒ ශාක වලට නමක් දෙනවා පුතේ තලස ශාක කියලා. තලස. එතකොට මුල් කඳ පත්‍ර ලෙස බෙදිලා නැත්නම් අපි ඒවට කියන මොනවා කියලාද? තලස ශාක කියලා. ඒ වගේම මේ බීජ හට නොගන්නා අපුෂ්ප ශාකවල තව කොටස් අපිට දකින්න පුළුවන් කිසියම් මට්ටමක මේ කඳ පත්‍ර මුල් ආදි වශයෙන් තියෙනවා. ඒ වගේම පුතේ ඒවායේ පටක විභේදනයක්. අපි උදාහරණයක් වශයෙන් කියමුකෝ ඒවායේ ඔය ආහාර ගමන් කරන්න ප්ලෝයම, ඒ වගේම ජලය පරිවහණයට සෛලම, ඒ වගේ පටකත් දකින්න පුළුවන්. ඊළඟට අනිවාර්යයෙන්ම මේ සියලුම ශාක ස්වයංපෝෂී එහෙම නැත්නම් ප්‍රභා සංශ්ලේෂකයි. ඔය අතර පුතේ අපිට මේ ශාක සමහරක් දකින්න පුළුවන් විශාල ශාකයක් මත වැඩෙන ඒවා තියෙනවා. අපි ඒවට කියන්න ඕන එහෙනම් කොහමද? අපිශාක කියලා නේ. එතකොට ඇතැම් මේ අපිශාක වශයෙන් උත් වැඩෙනවා. ඊළඟට මෙයාලගේ ව්‍යාප්තිය, ඒ කියන්නේ බීජ හට නොගන්නා පුෂ්ප ශාක ගැන අපි කතා කරන්නේ. ඒවයි ව්‍යාප්ති නැත්නම් ප්‍රජනනය ගත්තොත් වැඩිපුරම පුතේ බීජාණු කියන ප්‍රජනක අංශු නිෂ්පාදනය කළා. ඒවා මගින් තමයි නව ශාකය බිහි කරන්නේ. ඊට අමතරව ඒවයෙන් කොටස් වෙන්වීම වගේ අපි ගත්තොත් අපිට දකින්න පුළුවන් එයාලගේ ව්‍යාප්තිය සම්බන්ධව. මොන වගේ තැන්වලද අපිට අනිවාර්යෙන් දකින්න හම්බ වෙන්නේ? තෙතමනය සහ සෙවන සහිත භෞමික පරිසරවල. ඒ වගේම ඇතැම් කොටසක් අපිට ජලයේ පාවෙමිනුත් දකින්න පුළුවන්. අපි බලමු මේ කාණ්ඩයට, එහෙම නැත්නම් බීජ හට නොගන්නා අපුෂ්ප ශාක කාණ්ඩයට උදාහරණ ශාක විදියට මොනවද ගන්න පුළුවන් කියලා. අපි මං කිව්ව තවදුරටත් මේක කාණ්ඩ තුනකට බෙදෙනවා කියලා. මං ඒ නම් කියන්න යන්නේ බෙදෙන, ඔබට ඉහළ පන්තිල දිගෙන ගන්න පුළුවන්. අපිට හම්බෙනවා පෝගනාටුම් කියලා ශාකයක්, ඊළඟට මා කැන්ටියා කියලා ශාකයක්. මෙන්න මේ දෙක මේ කාණ්ඩයට අයිති. එම නැත්තං බීජ හට නොගන්නා ශාක කාණ්ඩේ අපි බෙදපු අර කාණ්ඩ තුනෙන් එකකට අයිති. ඒ අතරින් මේ මා කැන්ටියා කියන ශාකය තමයි අපිට විශේෂයෙන්ම කියන්න පුළුවන් තලසක් විදියට, අර මුල් කඳ පත්‍ර ලෙස විභේදනයක් දකින්නට නොලැබෙන ශාකයක් විදියට. ඊළඟට තවත් අයිති කාණ්ඩයක් විදියට ගත්තොත් ඒ කාණ්ඩේට අයිති ශාක විදියට නෙප්‍රොලොපිස් කියන ශාකය, ඊළඟට තව පුළුවන් ඩ්‍රයිනාරියා කියන ශාකය. මේ අර අපි කලින් කිව්වා වගේ පුතේ පටක මට්ටමේ සංවිධානයක් දකින්න පුළුවන් කුඩා ශාක විදියට සලකන්න පුළුවන්. ඊළඟට ජලයේදී දකින්න පුළුවන් අපිට සෙලජිනෙල්ලා වගේ ශාක, ඒ වගේම සැල්වීනියා වගේ ශාක. එහෙනම් මෙන්න අපි කතා කරේ පුතේ බීජ හට නොගන්නා අපුෂ්ප ශාක පිළිබඳව. අපි ඊළඟට බලමු බීජ හට ගන්නා අපුෂ්ප ශාක පිළිබඳව. බීජ හට ගන්නා අපුෂ්ප ශාක පිළිබඳව මම නැවත මතක් කරනවා. අපි ශාක මෙහෙම නැත්නම් ප්ලාන්ට් එකේ රාජධානි බෙදුවා පුතේ මල් හට ගන්නා සහ මල් හට නොගන්නා. මල් හට නොගන්නා ඒවා නැවත බෙදුවා බීජ හට ගන්නා සහ බීජ හට නොගන්නා. එහෙනම් බීජ හට නොගන්නා ශාක පිළිබඳව කතා කළා. දැන් අපි බලනවා බීජ හට නොගන්නා අපුෂ්ප ශාක පිළිබඳව. එහෙනම් දුවේ පුතේ අපි බලමු ඒවායේ මූලික ලක්ෂණ. එහෙමනම් අපිට පැහැදිලි මේ බීජ හට නොගන්නා අපුෂ්ප ශාක කියපු ගාම මේවායේ පුෂ්ප හට ගැනීමක් නැහැ කියලා. නමුත් බීජ හට ගන්නවා. හැබැයි බීජ හට ගන්නෙ කොහොමද? ඵලයක් තුල ආවරණය වෙලා නෙමෙයි. ඒ කියන්නේ මේ ශාකයේ හැදෙන විශේෂිත ව්‍යුහයක් මත, විශේෂිත ව්‍යුහයක් මත පරිසරයට විවෘතව තමයි බීජ පවතින්නේ. ඇතැම් ශාකවල තියෙනවා කේතුවක හැඩයාගත් ව්‍යුහයක්. අපි කියමු ඒකට කේතුවක් කියලා, සංකේතුව කියමු. මේ සංකේතුව මත විවෘතව තමයි බීජ පිහිටන්නේ. ඒ නිසා අපිට මේ ශාක කාණ්ඩ, ඒ කියන්නේ බීජ හට ගන්නා පුෂ්ප ශාක පුතේ තව හඳුන්වන්න පුළුවන් නමක් මේකෙන් නිර්මාණය වෙනවා. මොකද්ද මේ නම? විවෘත බීජක ශාක කියලා කියන්න පුළුවන්. මොකද එහෙම කියන්නේ මේවායේ බීජ ඵලයක් තුල වෙනුවට පරිසරයට විවෘතව හැදෙන නිසා. අපිට උදාහරණ වශයෙන් පරිසරෙදී හම්බ වෙනවා මඩු, එහෙම නැත්නම් අපි කියනවා සීකස් කියලා ශාකයක්. සමහර ප්‍රදේශවල මැඩ කියන නමිනුත් හඳුන්වනවා. ඔබට මතක ඇති සමාලාට පාසලේ කුඩා උත්සවයක් තියෙන වෙලාවක සැරසිලි කටයුතුවට පුංචි පොල්ලත්තක් වාගේ ශාක පත්‍රයක් ගේන්න ඇති සංයුක්ත පත්‍රයක්. මේක මෙන්න මේ සීකස් නැත්තම් මඩු, එම නැත්තම් මැඩ කියන ශාකයෙන් ගත්තේ. ඒක කුඩා පොල් ගහක ස්වරූපයේ ගත්ත ශාකයක් ඔබ අනිවාර්යෙන් දැකලා ඇති. තව අපිට හම්බෙනවා පයිනස් කියලා ශාකයක්. මේ පයිනස් කියන ශාකයත් එහෙමයි, බීජ හට ගන්නවා, පුෂ්ප හට ගන්නේ නැහැ. ඒකත් එහෙනම් බීජ හට ගන්න අපුෂ්ප ශාක කාණ්ඩයට අයිති වෙනවා. ඊළඟට ඔබේ පෙළපොතේ මේ හා සම්බන්ධ වගුවක් දීලා ඇති. මේවායි මූලික ලක්ෂණ සම්බන්ධතාවදුරටත් කතා කරන්න. එහෙනම් සත්‍ය පටක විභේදනයක් මේවායි දකින්න පුළුවන්. ඒ කියන්නේ මුල් කඳ පත්‍ර ආදිය දකින්න පුළුවන්. ඒ වගේම ප්‍රමාණයෙන් තරමක් විශාල, සමහර ඒවා පඳුරු වශයෙන්, සමහර ඒවා ඉතා විශාල වෘක්ෂ වශයෙන් දකින්න පුළුවන් ශාක. ඔය පයිනස් වගේ ශාක ඉතා ඉහළට වැඩෙන වෘක්ෂ වශයෙන් ඔබට දකින්න පුළුවන්. ඊළාට මේ ශාක පරම්පරාවේ කොටසක් නිසා අනිවාර්යෙන් පෝෂණයේ පුතේ ප්‍රභා සංශ්ලේෂක, එහෙම නැත්නම් ස්වයංපෝෂී ප්‍රභා සංශ්ලේෂක වෙනවා. ඊළාට මේ අයගේ බීජ හට ගැනීමක් තියෙනවනේ. ඒ නිසා පුතේ ව්‍යාප්තිය නැත්නම් ප්‍රජනනයේ බීජ මගිනුත් සිදු වෙනවා. ඒ වගේම ඇතැම් විට බීජාණු කියන අලිංගික ලිංගික නොවන ක්‍රමයක් ප්‍රජනනයට දායක කරගන්නවා. ඊළඟට මේ කාණ්ඩය, බීජ හට ගන්න අපුෂ්ප ශාක කාණ්ඩය පුතේ ව්‍යාප්ත වෙන්නේ භෞමික පරිසරයේ විතරයි. අපි එහෙනම් දැනට කතා කළා ප්ලාන්ටේ රාජධානියේ පුතේ බීජ හට නොගන්න අපුෂ්ප ශාක පිළිබඳවත්, ඒ වගේම බීජ හට ගන්න අපුෂ්ප ශාක පිළිබඳවත් විස්තර. අපි ඊළඟට බලමු. නැවත අපි ඉස්සලා බෙදපු ප්‍රධාන කාණ්ඩ දෙක උනේ සපුෂ්ප සහ අපුෂ්පනේ. එතකොට අපුෂ්ප ශාක පිළිබඳවයි කතා කළ අවසන් කළේ. අපි දැන් සපුෂ්ප ශාක පිළිබඳව කතා කරමු. එහෙමනම් පුතේ සපුෂ්ප ශාක වල මූලික ලක්ෂණ විදියට අනිවාර්යයෙන්ම පුෂ්ප හට ගන්නවා. ඒ වගේම ඒ ශාකයේ තියෙන ඔය පුෂ්ප, එහෙම නැත්නම් මල් ශාකයට සුන්දරත්වයක්, පරිසරයේ සුන්දරත්වයක් ගෙන දෙනා වගේම ඒ අපිට ලැබෙන ප්‍රයෝජනනේ ඇයි මේ ශාකයට පුෂ්ප හටගන්නේ කියලාත් අපි කල්පනා කළ යුතුයි. ඇත්තරම දරුවනේ ශාකයේ හටගන්න නැත්නම් ශාකයේ අඩංගු මුල් කඳ පත්‍ර අංකුරාදී කොටස් අපි සලකන්නේ ශාකයක සාමාන්‍යයෙන් වර්ධනය වන කොටස්. ඒ නිසා අපි ඒවට කියන්නේ වර්ධක කොටස් කියලා. එතකොට මෙන්න මේ පුෂ්ප, එහෙම නැත්නම් මල් සලකන්නේ එයාගේ සාමාන්‍ය වර්ධනය වන කොටස් විදියට නෙමෙයි, මේ ලිංගික ප්‍රජනන කාර්ය සඳහාම සකස් වෙච්ච විශේෂිත ව්‍යුහයක් වශයෙන්. එනං පුෂ්ප ශාකයක ලිංගික ප්‍රජනක ව්‍යුහ වශයෙන් අපි සලකනවා. එතකොට මේ පුෂ්ප වලින් පුතේ පුෂ්පයේ එක් එක් කොටස් මගින් තමයි ඵලයක් බවට පත් වෙද්දී ඒ පරිවර්තන, එහෙම නැත්නම් වෙනස් වීම වලට ලක් වෙන්නේ. පුෂ්පයක ඔබ කොටස් දන්නවා, පුෂ්ප පත්‍ර වල, එහෙම නැත්නම් පුෂ්පත්‍ර රවුම් හතරක් වශයෙන් පුෂ්ප කොටස් තියෙනවා. පිටින්ම තියෙනවා පිට තියෙනම මණිපත්‍ර එකතු වෙලා මණිය. අපි දන්නවා මේ ඵලයක් බවට පත් වෙද්දී මණිය බොහෝ විට හැලෙන්න පුළුවන්. ඒ වගේම දලපත්‍ර රවුම එකතු වෙලා හැදෙන මුකුටේ කියන පුෂ්පත්‍ර වලයත් හැලෙනවා. ඒ වගේම රේණු ටිකත් හැලෙනවා. එහෙනම් ඉතුරු වෙන්නේ ඇතුළෙන්ම තියෙන පුෂ්පේ ජායාංගය. ජායාංගයට අයිති කොටස් ඔබ දන්නවා. කලංකය, කීලය, ඩිම්බකෝෂය. බොහෝ වෙලාවට පුතේ පුෂ්පයකින් ඵලයක් හටගනිද්දී කීලය සහ කලංකය වේලෙනවා. එහෙනම් අවසානයේ ඉතුරු වෙන්නේ පුෂ්පේ මොන කොටසද? ඩිම්බකෝෂය විතරයි. මේ ඩිම්බකෝෂය තමයි පුතේ ඵලයේ බවට පත් වෙන්නේ. එතකොට ඩිම්බකෝෂය ඇතුලේ තමයි ඔබ දන්නවා ඩිම්බ තිබුණේ. ඒ ඩිම්බ තමයි සංසේචනයෙන් පස්සේ සරු, එහෙම නැත්නම් නව පරම්පරා බිහි කළ හැකි බීජ බවට පත් වෙන්නේ. එමනම් ඔබට පැහැදිලි, පුෂ්පයකින් නම් ඵලයක් හටගත්තේ, ඵලයේ තුල නම් බීජ හටගත්තේ. ඒ බීජ ප්‍රරෝහණය කළා නව ශාකයක් බිහි වෙනකොට පුතේ ඒක තමයි ශාකයක ලිංගික ප්‍රජනනය කියලා අදහස් කරන්නේ. ඒ වගේම පුතේ මේ සපුෂ්ප ශාක තමයි මේ ශාක ලෝකයේ තුල භෞමික පරිසරයේ ජීවත් වීමට හොඳින්ම අනුවර්තන පෙන්වන ජීව කොටස, එහෙම නැත්නම් ශාක කාණ්ඩය. ඒ කොහොමද කියලා බැලුවොත් මේ සපුෂ්ප ශාකවල තමයි අපිට ඉතා පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් ජලය සංරක්ෂණය කරන්න. ඒ කියන්නේ ශාකයේ තුල ජලය රැක ගන්න, එහෙම නැත්නම් තැම්පත් කර ගන්න අවශ්‍ය ජීව ක්‍රියා සඳහා අවශ්‍ය ජලය තියා ගන්නට අනුවර්තන පෙන්වන්නේ. ඒ කියන්නේ සමහර ලාවට පරිසරයේ ජලය හිඟයි නම් ඒ උරාගත් ජලය ටික රැක ගැනීම අනුවර්තන තියෙනවා. ඒ වගේම ජලයේ හිඟ පරිසරයක ඉන්නකොට ජලය වැඩිපුර කාර්යක්ෂමතාවයෙන් උරා ගන්නට හැඩ ගැසීම් තියෙනවා. ඒ අනුව පැහැදිලිමේ සපුෂ්ප ශාක තමයි භෞමික පරිසරයට ඉතාම හොඳින් අනුවර්තනය වුණු ශාක කාණ්ඩය, එහෙම නැත්නම් ජීව කොටස. අපි ඊළඟට බලමු පුතේ, මේ සපුෂ්ප ශාක නැවත අපිට පුළුවන් තවත් නිර්ණායකයක් පදනම් කරගෙන කොටස් දෙකකට වෙන් කරන්න. ඔබ දන්නවා ඉතාම පැහැදිලිව මේ බීජයක්, එහෙම නැත්නම් බෝංචි බීජ වගේ බීජ ගත්තහම ඒ බීජේ වටා තියෙන ආවරණය, එහෙම නැත්නම් බීජ ආවරණය අයින් කළාම බීජය කොටස් දෙකකට වෙන් කරන්න. අපි ඒවට කිව්වේ බීජ පත්‍ර කියලා. එහෙනම් බීජයක බීජ පත්‍ර මේ මුං එවැගේම බෝංචි වගේ වය තියෙන පුතේ බීජ පත්‍ර දෙකක්. අපිට ඒ විදිහට කොටස් දෙකකට වෙන් කිරීමේ හැකියාව පොල් ගෙඩියක, එම නැත්තම් හාල් ඇටයක, එම නැත්තම් ඉරිඟු ඇටයක නැහැ. එහෙනම් ඒක පැහැදිලි වෙන්නේ අපිට ඒ බීජවල පුතේ බීජ පත්‍ර දෙකක් නැහැ, තියෙන්නේ එකයි. එහෙනම් බීජ පත්‍ර ධර්ම සංඛ්‍යාව මත අපිට පුළුවන් මේ සපුෂ්ප ශාක නැවත කොටස් දෙකකට බෙදන්න. මොකද්ද කොටස් දෙක? බීජේ බීජ පත්‍ර එකක් තියෙනවා නම් අපි බෙදනවා ඒක බීජ පත්‍රී ශාක කියලා. බීජේ බීජ පත්‍ර දෙකක් තියෙනවා නම් අපි බෙදනවා පුතේ ද්විබීජ පත්‍රී ශාක කියලා. ඔන්න ඔබට ඊළඟට එනවා පොඩි අභියෝගයක්. මොකද්ද පුතේ අභියෝගය? ඔබේ පරිසරයේ තියෙන ඒක බීජ පත්‍රී ශාක සහ ද්විබීජ පත්‍රී ශාක සිහිපත් කරගන්නට ඕනේ. අපි බලමු ඒක බීජ පත්‍රී ශාක විදියට ඔබට හමු වෙන්නේ මොනවද ඔබේ පරිසරයේදී. ඔබ දන්නවා පොල්, පුවක්, කිතුල්, තල් වගේ ශාක. ඊට අමතරව තෘණ ශාක වර්ග විදියට උණ ශාකය, එවැගේම ගොයම් ශාකය, එවැගේම ඔබේ මිදුලේ තියෙන විවිධ තනකොළ වශයෙන් අපි සලකන ශාක. මෙන්න මේවා ඒක බීජ පත්‍රී ශාක. එවැගේම විශේෂයෙන්ම බඩඉරිඟු ශාකයත් අපිට ඒක බීජ පත්‍රී ශාකයක් වශයෙන් සලකන්න පුළුවන්. ඒ වගේම ඔබ එතරම් අහලා නැතත් ඔබේ පොල් ගහේ විශේෂයෙන්ම කඳේ තියලා ලස්සන මල් ගහක් හදා ගන්නවා ඕකීඩ් කියලා. මේ ඕකීඩ් කියන ශාක කාණ්ඩයත් අයිති වෙන්නේ පුතේ ඒක බීජපත්‍රී ශාක කාණ්ඩයට. අපි ඊළඟ පස්සේ බලමු ඔබට හමුවන පරිසරයේදී හමුවන ද්විබීජපත්‍රී ශාක වල උදාහරණ. හරිම පහසුයි ඔබට අඳුන ගන්න. ඔබ දන්නවා කඳේ අතු බෙදිලා ඒ වගේ මුදුන් මුලක් තියෙන පළල් පත්‍ර තියෙන මේ ශාක ටික ඔබේ පරිසරයේ තියෙන. ඒ කියන්නේ අඹ, කොස්, දෙල්, ඒ වගේම peer, ওই වගේ ශාක ටික, මිරිස් වගේ ශාක ඔබට පැහැදිලි ওই ලක්ෂණ අන්තර්ගතයි කියලා. එහෙනම් ඒව තමයි ද්විබීජපත්‍රි ශාක. ඒ ශාක මතකෙට නගාගෙන අපි බලමු ඒක බීජපත්‍රි ශාක සහ ද්විබීජපත්‍රි ශාක අතර පුතේ වෙනස්කම් මොනවද කියලා අඳුනා ගන්න. මං හිතනවා ඔබේ පෙළපොතේ තියෙන ක්‍රමයට වඩා අපි යමු තා පොඩ්ඩක් සරල ක්‍රමයකට මේක මතක තියාගන්න. අපි බැලුවොතින් පුතේ ශාකයක කොටස්, පොදු කොටස් බැලුවොත් අපි ඒ ටික ගමු ශාකේ පහළ සිට ඉහළට පිළිවෙලින් ගනිමු. එහෙමනම් පහළම තියෙන්නේ මොකක්ද? මුලනේ. ඊළඟට ඉහළට යනකොට හම්බ වෙනවා කඳ. ඊළඟට අපිට හම්බ වෙනවා පත්‍ර. ඊළඟට අංකුර. ඊළඟට ඔබට හම්බ වෙනවා පුෂ්ප. ඊළඟට පුෂ්ප වලින් සකස් වෙච්ච ඵල සහ බීජනේ. අපි මෙන්න මේ එක්ක කොටස් වල එහෙනම් වෙනස්කම් ඔය පිළිවෙලට මතක තියාගත්තොත් ඔබට මග ඇරෙන්නේ නැහැ කරුණු ටික. මතකේ තියාගන්න ලොකු පහසුවක් අත් වෙයි. එහෙනම් පුතේ මූල මණ්ඩලයේ තියෙන වෙනස්කම් බලමු. ඒක බීජපත්‍රි ශාකවල මූල මණ්ඩලයේ හැඩය ඔබ ඉතා ලස්සනට දැකලා තියෙනවා ගෙදරට ගෙන ආපු ලීක්ස් ගහෙන්. ලීක්ස් ගහේ පහළම එක තැනින් හටගත්ත චූටි චූටි මුල් රාශියක් ඔබ දකින්න ඇති. මුදුන් මුලක් දකින්න ලැබුණේ නැහැ. එහෙමනම් මේ මූල පද්ධතියේ අපි හඳුන්වන පුතේ තන්තු මුල් විතරක් තියෙන මූල පද්ධතියක් නිසා තන්තු මූල පද්ධතියක් අයිති නැත්නම් තියෙනවා කියලා. අපි ඊළඟට බලමු ද්විබීජ පත්‍රී ශාකවල කොහොමද මූල මණ්ඩලය. ඔබට ඉතා පැහැදිලිව පේන්නේ ඇති මේක තියෙනවා පැහැදිලිව මහත තනි මුලක්. ඒකෙන් හටගත්ත පාර්ශික නැත්නම් පැත්තට විහිදුණු තවත් මුල් රාශියක්. එහෙමනම් මුදුන් මුලක් සහ ඉන් හටගන්නා පාර්ශික මුල් ඇතුළත් මූල මණ්ඩලයක් තමයි අපිට දකින්න පුළුවන් වෙන්නේ. ඊළඟට අපි කඳ පිළිබඳව කතා කරමු. කඳ පිළිබඳව කතා කරද්දී ඔබේ පොතේ නම් දීලා තියෙනවා සාමාන්‍යයෙන් කඳ අතු වලට බෙදෙන්නේ නැහැ කියලා ඒක බීජපත්‍රී ශාක පැත්තෙන්. නමුත් ඒකේ පොඩි ගැටලුවක් තියෙනවා පුතේ. එතන එහෙම ගත්තාම අපිට කතා කරන්න වෙන්නේ ඒක බීජපත්‍රී ශාකවල එක් කුලයක් ගැන විතරයි. පොල්, තල්, කිතුල් ආදී අයිති වෙන පියවට කියන්නේ පුතේ තාල කුලය කියලා. නමුත් තෘණ කුලය තියෙනවා, තවත් තියෙනවනේ අපි මං කිව්වා අර ඕකීඩ් අයිති කුලයක් නේ. එතර ඒවයේ කඳ අතු බෙදෙනවනේ. ඒක නිසා ඒ ලක්ෂණේ තරම්ම ගැනීම සුදුසු නැහැ නේ. අපි බලමු ද්විබීජපත්‍රී ශාක පිළිබඳව, ශාකවල කඳන් පිළිබඳව. ඔබට ඉතා පැහැදිලි ඔබාවට තියෙන ශාක දේශ බලද්දී ඒ ද්විබීජපත්‍රී ශාකවල කඳන් අතු වලට බෙදෙනවා. ඒ වගේම කඳ ඉහළට යද්දී ක්‍රමයෙන් මහත අඩු වෙලා සිහින් වෙනවා. ඒ මූලික ලක්ෂණ දකින්න පුළුවන්. අපි ඊළඟට බලමු පුතේ, ඇතරම ඒ ශාක කඳේ ඇතුලේ තියෙන ජලය, ඒ වගේම ආහාර පරිවහණය වෙන පටකොළ පවා වෙනස්කම් තියෙනවා. ඒවට අපි කියන්නේ සනාල කලාප කියලානේ. ඒ සෛලම්, ඒ වගේම ප්ලොයම් පටක ඉහළට ගමන් කරන සෛල අඩංගු සීමා, එම නැත්තම් ගමන් මාර්ග. ඒ සනාල කලාපතේ ඒක බීජපත්‍රී ශාකයක විසිරලා තියෙනවා කඳ පුරාම. ද්විබීජපත්‍රී ශාක කඳ එහෙම නෙමෙයි, එකම අරයක පිහිටමින් කේන්ද්‍රයේ ඉඳලා වෘතයක, එම නැත්තම් එකම අරයක වටේට රවුමට තමයි පිහිටන්නේ. අපි ඊළඟට බලමු පත්‍ර සම්බන්ධව. ඒක බීජපත්‍රී ශාකවල පත්‍ර ඔබට ඉතා පැහැදිලි පුතේ සිහින් දිගටි පත්‍ර තමයි දකින්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඒවායේ පුතේ නාරටි ටික කොහොමද පත්‍රයේ දිග ඔස්සේ යන සමාන්තර රේඛා විදිහට, එහෙම නැත්නම් අපි කියමු වලට සමාන්තර නාරටි විඤ්ඤාසයක් තියෙනවා කියලා තමයි අපි හඳුන්වන්නේ. අපිට පැහැදිලි ඉතාම ද්විබීජපත්‍රී ශාකවල නාරටි කොහොමද තියෙන නිසා පත්‍රයේ හැඩය මොන වගේද. ද්විබීජපත්‍රී ශාකවල පත්‍රය ඉතාම පළල් පත්‍ර විදිහට තමයි අපිට දකින්න පුළුවන් වෙන්නේ. ඔබ සියලු දෙනාම දරුවෝ දැකලා ඇති දිරාපත් වෙච්ච කොස් ශාකේ පත්‍රයක්. ඒ කොස් කොලයක් ලස්සන දැලක් විවාසයේ තියෙනවා ඒ දිරාපත් වෙමින් තියෙන අවස්ථාවේ. ඒ පෙන්눔 කරන්නේ පුතේ නාරටි ටික. එහෙනම් ඒ වයි නාරටි පත්‍රයේ තියෙන කොහොමද දැලක් පෙන්? අපි ඒකට කියනවා ජාලාභ නාරටි විඤ්ඤාසයක් කියලා. අපි ඊළඟට බලමු පුතේ මේ ශාකවල තියෙන වෙනස්කම් විදියට මල්වල නැත්තම් පුෂ්පවල තියෙන වෙනස්කම්. ඒක බීජපත්‍රී ශාකවල තියෙන පුෂ්ප ගත්තොත් පුතේ පුෂ්පේ තියෙන මණිපත්‍ර, දලපත්‍ර ආදී කොටස් ගත්තොත් තියෙන්නේ අපිට දකින්න පුළුවන් තුනක් හෝ හයක් හෝ නමයක් ආදී වශයෙන්. ඒ කියන්නේ තුන හෝ තුනෙහි ගුණාකාර. අපි ඒකට කියනවා ත්‍රිඅංක පුෂ්ප තමයි ඒක බීජපත්‍රී ශාකවල තියෙන්නේ කියලා. ඊළඟට ද්විබීජපත්‍රී ශාකවල පුෂ්ප කොටස්, ඒ කියන්නේ මණිපත්‍ර, දලපත්‍ර ආදී කොටස් පුතේ අපිට දකින්න පුළුවන් කොහොමද? හතරක් හෝ පහක්, එම නැත්තම් හතර සහ පහේ ගුණාකාර වශයෙන්. ඒ නිසා අපි මේ පුෂ්ප වලට කියනවා චතුරංක හෝ පංචාංක පුෂ්ප තියෙනවා කියලා. ඒ වගේම එහෙනම් අපි කතා කරමු දැන් බීජ සම්බන්ධව. අපේ මාතෘකාව වරන් තියෙන්නේ එහෙමනේ, ඒක බීජපත්‍රී ශාකවල බීජයේ තියෙන බීජපත්‍ර සංඛ්‍යාව 1යි. ඊළඟට ද්විබීජපත්‍රී ශාකවල බීජපත්‍ර සංඛ්‍යාව 2යි. ඒ වගේ මේ ප්‍රරෝහණයේදීත් වෙනස්කම් තියෙනවා පුතේ. ඒක බීජපත්‍රී ශාකයක් එහෙම නැත්නම් ඒ බීජ ප්‍රරෝහණය වෙනකොට බීජපත්‍ර පසෙන් ඉහළට එන්නේ නැහැ. නමුත් ද්විබීජපත්‍රී ශාකවල බීජයක් ප්‍රරෝහණය එහෙම නැත්නම් පැලවෙනකොට බීජපත්‍ර එනවා පුතේ පොළවෙන් ඉහළට. ඒකත් අපිට වෙනස්කමක් වශයෙන් දකින්න පුළුවන්. අපේ නම් පුතේ කතා කළේ මේ ප්ලාන්ටේ කියන රාජධානිය පිළිබඳවයි අද දවසේ. මං ඒ කතා කරපු කොටස් සම්බන්ධව ඔබේ මතකය මැන බලන්න ඉතාම සරල ප්‍රශ්න කිහිපයක් යොමු කරන්නයි සූදානම්. ප්‍රශ්න අංක 1 පුතේ, බහුසෛලික ශාක ඇතුළත් ජීවි කාණ්ඩය හඳුන්වන්නේ කෙසේද? නැවතත් ප්‍රශ්නය, බහුසෛලික ශාක ඇතුළත් ජීවි කාණ්ඩය හඳුන්වන්නේ කෙසේද කියලා. ඔව්, අපි ඒ කාණ්ඩයට තමයි නම කිව්වේ ප්ලාන්ටේ කියන රාජධානිය. ප්ලාන්ටේ කියන රාජධානිය. ඊළඟට අපි අංක 2 ප්‍රශ්නයට යොමු වෙමු. ප්ලාන්ටේ රාජධානිය බෙදිය හැකි ආකාර දක්වන සටහනක් අඳින්න, එහෙම නැත්නම් සටහනක් නිර්මාණය කරන්න. එනා අපි පටන් ගන්න පොතේ මේ රාජධානියට ඇතුළත් තියෙන ශාකනේ. අපි ශාක කියන තැනින් පටන් ගමු. එහෙනම් ශාක එහෙම නැත්නම් මේ රාජධානියේ තියෙන ජීවීන් අපිට බෙදන්න පුළුවන් නේද මල් හට ගැනීම මත කාණ්ඩ දෙකකට. එහෙනම් කොහොමද බෙදුවේ ශාක බෙදුව කොටස් දෙකකට අපුෂ්ප ශාක සහ සපුෂ්ප ශාක කියලා. නැවතත් අර අපුෂ්ප ශාක බෙදන්න පුළුවන් කොටස් දෙකකට ඒවායේ බීජ දැරීම සහ නොදැරීම මත. එන අපුෂ්ප ශාක නැවත බෙදෙන කොටස් දෙක බීජ නොදරන අපුෂ්ප ශාක සහ බීජ දරන අපුෂ්ප ශාක කියලා. ඊළඟට සපුෂ්ප ශාක අපි නැවත බෙදුවා කොහොමද? ඒවායේ තියෙන බීජවල අඩංගු බීජ පත්‍ර සංඛ්‍යාව මත. එමනම් සපුෂ්ප ශාක නැවත බෙදෙන කොටස් දෙක තමයි ඒක බීජ පත්‍රී ශාක සහ දීබීජපත්‍රී ශාක විදියට. අපේ නම් යොමු වෙමු දරුවනේ ප්‍රශ්නාංක 3. බීජ නොදරන අපුෂ්ප ශාක සඳහා උදාහරණ ඉදිරිපත් කරන්න කියලා. බීජ නොදරන අපුෂ්ප ශාක සඳහා උදාහරණ. මම නම් කීපයක් ඔබට මතක් කළා. පෝගනාටුම්, නෙපොලෙපිස්, සෙලජිනෙල්ලා, සල්වීනියා, මාකැන්ටියා ආදී වශයෙන්. මෙන්න මේ ශාක වලින් 3ක් ඔබ ලිව්වොත් ප්‍රමාණවත් වෙනවා. මොනවාද අපි මතක් කළේ? බීජ නොදරන අපුෂ්ප ශාක සඳහා උදාහරණ. ප්‍රශ්නාංක 4. බීජ දරන අපුෂ්ප ශාක හඳුන්වන වෙනත් නමක් දී ඊට හේතුව ඉදිරිපත් කරන්න. නැවතත් ප්‍රශ්නය. බීජ දරන අපුෂ්ප ශාක හඳුන්වන වෙනත් නමක් දී ඊට හේතුව සඳහන් කරන්න. අපිට කියන්න පුළුවන් ඒ ශාක කාණ්ඩයට තව නමක් විදියට විවෘත බීජක ශාක කියලා. විවෘත බීජක ශාක හේතුව කුමක්ද? බීජ ඵලයක් තුල නොව විවෘතව, එහෙම නැත්නම් කිසියම් විශේෂ ව්‍යුහයක් මත විවෘතව පිහිටන නිසා. ප්‍රශ්නාංක 5. ඒක බීජපත්‍රී හා දීබීජපත්‍රී ශාක අතර, එහෙම නැත්නම් ඒ ශාකවල මූල පද්ධතියේ ඇති වෙනස්කමක් ඉදිරිපත් කරන්න. එහෙනම් ඔබට හොඳටම මතකයි අපි අවසානටම සාකච්ඡා කරේ කාරණාව. ඒක බීජපත්‍රි ශාකවල තියෙන්නේ තන්තු මුල් සහිත මූල පද්ධතියක්. දීබීජපත්‍රි ශාකවල තියෙන්නේ මුදුන් මුලක් සහ පාර්ශික මුල් වලින් සමන්විත මූල පද්ධතියක්. මම මේ ප්‍රශ්නය එක කොටසකට යොමු කළා. ඔබ සූදානම් විය යුතුයි විභාගයේ සහ ඔබේ දැනුම සඳහා. අනිකුත් ශාක කොටස් සම්බන්ධවත් මේ ආකාරයෙන්ම ඒක බීජපත්‍රි සහ දීබීජපත්‍රි ශාක අතර වෙනස්කම් අහන්න පුළුවන්. එමනම් දුවේ පුතේ, අපි මෙම එකකේ ඉතිරි කොටසෙන් නැවත හමු වෙන තෙක් ඔබ සියලු දෙනාට ආයුබෝවන්.
අවකාශයේ පාසල
මින් අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර.